නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. සද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි, පින්වතියනි, පින්වත් දරුදරියනි, අද අප බලාපොරොත්තු වන්නේ මහත්ඵල මහානිසංස ගෙනදෙන ආනාපාන සති භාවනාව ප්‍රගුණ කර ගැනීමට. ඒ පිළිබඳ දැනුවත් වෙලා මූලික වශයෙන් කළ යුතු භාවනා පද්ධතිය පිළිබඳව විස්තර කරගෙන, ඒ වගේම ආනාපාන සතිය පිළිබඳව මනා විග්‍රහයක් කරලා තේරුම් ගන්නයි. මහා රාහුල වාද සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට එකින් එක විග්‍රහ කරලා දීලා මේ ලෝකයේ අහාර ස්වභාවය දැනගෙන, ඒ වගේම අහාර වන්නා ලෝකයේ පිළිබඳව මම කියලා ගන්නට, මගේ කියලා ගන්නට, මගේ කියලා අල්ලගන්නට වටිනා දෙයක් නැහැ කිය එක මනසේ වැටහින්ද අවසිතන මූල ධර්මයේ පළමුව පින්නා දුන්නා. මෙන්න මේ ආකාරයෙන් තේරුම් ගත්තට පස්සේ අන්න අවස්ථාවක් ලැබෙනවා ආනාපාන සති භාවනාව වැඩිවීමට අවශ්‍ය කරන පසුතලයේ උදා වීම. මෙන්න මෙතෙන් පසුතලයේ උදා වෙච්ච කෙනෙකුට තමයි ආනාපාන සති භාවනාව කිරීමට අවශ්‍ය කරන මාර්ගය සකස් වෙලා ඉන්නේ. දැන් මෙතෙන්දී අපි දැකගත යුතුයි ආනාපාන සති භාවනාව කියන්නේ මොකද්ද? මේක හොඳින් තේරුම් අරගන්න ඕනේ. ආනාපාන සති භාවනාව කරන්ට නම් දැනගත යුතු කාරණා කීපයක් තියෙනවා. මොකද්ද? මේ ආස්වාස ප්‍රස්වාස කියන්නේ මොනවද? ආස්වාස ප්‍රස්වාස කියන්නේ මොනවද? ඒ වගේමත් මේ හුලඟ සම්බන්ධ කරලා නැත්නම් මේ හුස්ම ගැනීම හුස්ම ඇරීම සම්බන්ධ කරගෙන මේ භාවනාවට අදාළ මාධ්‍ය හදාගන්නේ කොහොමද? මෙන්න මේක පළමුව තේරුම් ගන්න ඕනේ. නිකම්ම අපි ඉඳගෙන හුස්ම අරගෙන හුස්ම ඇරලා හිටියට එහෙම නම් පින්බීම් හැකීම වශයෙන් හෝ වේවා යම් කිසි ක්‍රමයක් අරගෙන හුස්ම ගැනීමේදී ඇකිලි ඒ වගේම පින්බිලා නැහැටි හුස්ම ඇරීමේදී ඇකිලෙන ආකාරයේ දැකලා ඒ ක්‍රියාවට හිත තියාගෙන ඒ ආකාරයෙන් හිත එක්තැන් කරනවා කියලා ක්‍රමයකට ගත්තොත් එහෙම මෙන්න මෙතන විමර්ශනය කරලා බලන්න ඕනේ ආනාපාන සති භාවනාව වැඩෙනවද කියලා. මේක හොඳින් තෝරා ගන්න ඕනේ. එහෙනම් මේ හුස්ම ගැනීමක් හැරීමක් සම්බන්ධ කරගත් එකක් නැද්ද මෙතෙන්? මේ මෙහෙකුත් තියෙනවා. ඒක නැතුව නෙමෙයි මේ කියන්නේ. එහෙනම් ඒකත් ලබා ගැනීමද කරගත යුතු වැඩපිළිවෙලක් තියෙනවා. අන්න මේ වැඩපිළිවෙල තමයි අපි ඉස්සෙල්ලා තියෙනවා බුදු පියාණන් වහන්සේ බොහෝ කොට ආනාපාන සතිය බහුල කොට වාසය කරයි කියලා. අර වස්තු මාසේ කාලේ ඉඳලා අන්නේ පරිද්දාජික වැවුවත් එහෙම කියන්නේ. ආනාපාන සති භාවනාව මොකද්ද කියලා ඇහුවොත්, ඒ ආනාපාන සති භාවනාවට අරිය විහාරයේ කියා, ධම්ම විහාරයේ කියා, තථාගත විහාරයේ කියා කියනවා කියලා කියන්න ගියා බුදුරණාන්සේ පිළිතුරක් දෙනවා. මේ ආකාරයෙන් පිළිතුරු දෙන්න කියලා. දැන් අපි දකින්න ඕනේ ඔය අරිය විහාරයේ, ධම්ම විහාරයේ, තථාගත විහාරයේ කියන ඒවායින් ත්‍රිපිටක ධර්මයේ තු යම් තැනක සඳහන් වෙච්ච තැනක් තියෙනවා. ධම්ම මේතං විහාරං ඉදමාහූ කියලා කර්ණීයමෙත් සූත්‍රයේ කියනකොට අවසානයේ කියවෙනවා. අවසාන කොටස කියවෙනකොට ධම්ම මේතං විහාරං ඉදමාහූ. මෙන්න මේකට ධම්ම විහරණය කියනවායි කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේගේ ආනාපාන හතියට කියන නම තමයි ධම්ම විහාරය. එහෙනම් කර්ණීයමෙත් සූත්‍රයේ තුල තියෙන්න ඕනේ ආනාපාන සතිය. ආනාපාන සතියේ බ්‍රහ්ම විහාරය කියනවා. කර්ණීයමෙත් සූත්‍රයේ බ්‍රහ්ම විහාරය කියනවා. මෙන්න මේක හොඳට තෝරා ගන්න ඕනේ. තෝරාගෙන මේ භාවනාව වඩන්න ඕනේ. ආර්ය ධර්මයේ තේරුම් ගත්තට පස්සේ අපිට හිත පිහිටවා ගන්න ලෝකයේ ඇතුලේ කිසිම කොටසක් නැහැ. මොනවාද ලෝකෙට අයිති? යම් රූපයක්, යම් වේදනාවක්, යම් සංඥාවක්, යම් සංකාරයක්, යම් විඥානයක් ඇතනම් හිත පිහිටවන්න වටිනා ඒවා එකක්වත් එතන නෑ කියලා දැක්ක කෙනාටයි ආර්ය ධර්මයේ මූලික වැටහීම ඉන්නේ. ඒ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන, ආධ්‍යාත්මික වේවා, බාහ්‍ය වේවා, සියුම් වේවා, ඝන වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, දුර වේවා, ළඟ වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, යම්කිසි ආකාර රූපස්කන්ධයක්, වේදනා ස්කන්ධයක්, සංඥා ස්කන්ධයක්, සංකාර ස්කන්ධයක්, විඥාන ස්කන්ධයක් ඊනම් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්තයි, අල්ලන්න දෙයක් නැහැ, හරයක් නැහැ කියලා දැකලා ඉවරයි. මෙන්න මේ විදිහට දැක්කට පස්සේ තීරණයක් ඇති ඉඳින් ඉවරයි. මොකද තීරණේ ඔබඳු වන්නා වූ ලෝකයේ තුල මම මොනවා හොඳයි කියලා ගන්නද? මොනවා හොඳයි කියලා නිගමනය කරන්නද? කොහොමද හිත පිළිව ගන්නද? මෙන්න මේ කියන ආකාරයෙන් ඔයක තේරුණාට පස්සේ එහෙනම් ඒවා අත්හැරලා කොහෙද හිත පිළිවන්නේ? ඒ වාතුල දිවින රාගදිනි ද්වේෂදිනි මොහදිනි වැඩිනකොට ඒ වාතුලපද යම් චන්දරාගයන් ක්‍රමක්‍රමයන් බෝලික භාවනා සීකිරීමේදී ඇති වූ යථාබෝධි මේ කියන චන්දරාගයේ ක්‍රමෙන් දුර වෙලා යනකොට චන්දරාගයේ මුල් කරගෙන හටගත්ත රාගදිනි ඒ සමග ඇඳුණු ද්වේෂදිනි මොහදිනි ආදී වාසී තිබුණ ගිනි නිවිරි යනකොට මානසික සැනසීම උදා වෙනකොට දකිත පටන් ගන්නවා අත්හැරී යාම නොයලී මිදී යාම නිසා ලැබෙනා වූ සාර්ථ භාවයේ ප්‍රණීත භාවයේ කොයිතරම් සාර්ථද කොයිතරම් ප්‍රණීතද අල්ලා ගැනීම තුළ තිබෙන ගිනි අත්හැරීමයි ගිනි ඇත්තේ මෙන්න මෙතන වැටෙනකොට දුටු නිවන් ඇත්තේ වුණා අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කළේ දැකපු නිවන කරා අධ්‍යක්ෂින් අත්පත් කරගන්න දැකපු නිවන අත්පත් කරගන්න අන්න නිවන දකින්න හැටි එහෙනම් මේ ලෝකයේ තුල ප්‍රියයි මනාපයි යහපතයි සාන්තයි කියලා හිත තියන්න කිසිම දෙයක් නැහැ කියලා දැක්කට පස්සේ සබ්බ ලෝකේ අනාදිරත සංඥා කියන එක තියෙනවා. සියලු ලෝකේ අනිගතියක් නැහැ. අන්නේ සංඥා මත වෙන පටන් ගන්නවා. මෙන්න මේ සංඥා මත වෙනකොට තමයි ලෝකෝත්තර භාවයට හේවත් සියලු ලෝකේ මිදීගේ නිදහස් භාවයට හිත හිටින්නේ. අන්න ඒකෝට තමයි නිවනේ ස්වභාවය මේකයි නේද කියලා වැටහෙන්නේ. මෙන්න මේ නිවනේ ස්වභාවය වැටහිච්ච කෙනෙකුට දැනෙන්න පටන් ගන්නවා. ඒකම් සාන්තං ඒකම් පනීතං එහෙම සාන්තයි එහෙම ප්‍රණීතයි කුමද්ද යදිදාන් සබ්බ සංකාර සමතු මේ සියලු සංකාර සමතයක් ඇද්ද සබ්බෝපදී පටිවිස්සබ්බෝ මේ සියලු උපාදානයන්ගේ බැඳීම් වල හිල් නොගැන්මක් ඇද්ද තණ්හා ක්ෂයෝ මේ දුක්නාව කෙරවීමක් ඇද්ද විරාගෝ සාදීන් වෙන්වීමක් ඇද්ද නිරෝධෝ මේ හැරිහැරීමේ නික්මීමක් ඇද්ද නිබ්බානන්ති මේ බැඳීමේ නික්මීමක් ඇද්ද මෙන්න මේ නිවන සාන්තයි ප්‍රණීතයි මෙන්න මේ අදහස හදහටම පිටිර වශයෙන් හිත පිහිටනවා විරක් නොවි මෙන්න මෙතන හිත පිහිටියට පස්සේ අන්න නිවන අරමුණු කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා මෙන්න බෞද්ධයාගේ අරමුණ නිවන බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා නිවන අරමුණු කරගෙන ලබන සමාධියෙන් මේ ආර්ය විනී සමාධියයි ආර්ය සමාධියයි මේ ආර්ය සමාධිය ලැබුණු ඒ ආර්ය උත්තරේ දකින්න ඉන්ද්‍ර වරුණ ප්‍රජාපති ආදී දේවතාවෝ දුරපතන් ඒ උත්තරේ දැකලා මෙහෙම කියනවා උතුම් අජානීය ධ්‍යායිතේ ඔබට ධ්‍යාන ඇති බව අපට පෙනේ එහෙත් ඔබගේ අරමුණ අපට නොපෙනේ ධ්‍යාන ඇති උතුම් ධ්‍යාන ඇති අරමුණ අපට නොපෙනේ ඒ උතුම් ධ්‍යාන වැඩි වූ ධ්‍යායිතේ ඔබට අප දුරපතන් කර නමස්කාරී වේවා කියලා නමස්කාර කරලා යනවා කියන මෙන්න මේක හරි වැදගත් දෙයක් මේ ආරි විනීතයේ උතුම්ම භාවනාවක් තමයි නිවන මුල් කරගත්ත භාවනාව. කිසිම මාර පාක්ෂිකයෙකුට අරමුණ දකින්න බෑ. ලෞකික නිවනකින් මේ අරමුණ දකින්න බෑ. අන්නේ උතුම් අරමුණ නිවන අරමුණු කරගත්ත තැන තමයි මේ නිවන් මාර්ගෙ හිට තියෙන අය නිවන් මාර්ග වලින් හිට තියන්නේ. ඉතින් බාහිර ලෝකයේ තව දෙනෙක් උත්පාද වදින දෙනෙකු හෝ අන්‍ය ජනකට හෝ හිට තියා කරනකොට මේ බාහිර පැවැත්මේ අරමුණු කරයි හිට තියෙන්නේ. පැවැත්ම හා සම්බන්ධ නැති නිවනට හිත දිනනවා කියන එක මෙන්න මේ මූලික ධර්මයේ තේරුම් ගත්ත කෙනෙකුට ලැබෙන අවබෝධයෙන් අවබෝධයක් ඥානයට ගෝචර වෙන දෙයක්. මෙන්න මෙතනයි තමයි දකින්නේ කවදාහරි තියන්න අත්හැරින් වැළී මිදී වී යදාට සදා සැනසීමයි. මට අවශ්‍ය වෙන්නේ යන්නේ සදා සැනසීම නිසා. මේ ලෝකයේ තුල තියෙන සාවකාලික ආස්වාද නෙමෙයි. මෙන්න මේ අදහස ආවට පස්සේ අන්න ආනාපානසති භාවනාවෙන් සැනසුම ලබා ගන්න සුදුසු අවස්ථාවට ආවා. දැන් අපි මොකද කරන්නේ? මේ ආනාපානසති භාවනාව වැඩිමේ කටයුත්ත කරන්න ඉස්සෙල්ලා දැනගත යුතු බොහෝ කොටසක් තියෙනවා. මේ කය මුල් කරගෙන ඔය කායානුපස්සනාට වැටෙන කොටසක් තියෙනවා. කය මුල් කරගෙන කාය සංඛාර සංසිඳවන ක්‍රමයක් තියෙනවා. එහෙනම් මේ කාය සංඛාර කියන්නේ මොනවද? ඒක දැනගෙන ඉන්න ඕනේ. ආසාද පස්සාසා කාය සංඛාරා. දැන් මේ විග්‍රහ කරන්නේ එහෙම ආස්වාද ප්‍රසාසය කාය සංඛාරයි. කාය සංචේතනා කාය සංඛාරා. කාය සංචේතනා කාය නෙමෙයි. මේ කය ක්‍රියාත්මක වීම සඳහා යම් අවශ්‍යතාවයක් හිතට ඇතිලා ඒ සඳහා හිත මේ කය ක්‍රියාත්මක කරන්නේ හිතවිලි ගොඩනගන්න, ඊට අවශ්‍ය හිත පහළ කරන්න, අවශ්‍ය කරන්නා වූ චේතනා ගොඩනගනකොට අන්නේ හිත පිළිබඳව තිබෙනා වූ සංඛාර කොටසට අයිති කොටසක් තියෙනවා. කය ක්‍රියාත්මක කිරීමේ හිතේ ගොඩනගන අවස්ථාව. හිත ක්‍රියාත්මක කරන අවස්ථාව. අන්නේ හිත ක්‍රියාත්මක කිරීමට යම් කිසි බලයක් අවශ්‍යද? අන්නේ සකස් කරන්නා වූ ක්‍රියාවලියට අවශ්‍ය කරන හිත හට ගන්න වෙන ගොඩනගන එක තමයි චේතනාව. එනම් කාය සංඛාර කියන්නේ කාය නිමේ කියන එතකොට යමක ප්‍රකටනේ නැමිති අභිධර්ම දන්ති වෙනනවා කාය කාය සංකාර වේද කාය සංකාර කාය වේ මේ ප්‍රශ්න දෙක නැගලා ඒක පිළිතුරක් දෙනවා කාය කාය වේ කාය සංකාර නොවේ කාය සංකාර කාය සංකාර වේ කාය නොවේ දැන් මේක හොඳට මෙතෙන්දී දැනගන්න ඕන දෙයක් කියන්නේ ආරේණී කාය සංකාර කියන්නේ කාය වලට නෙමෙයි ආස්වාද ප්‍රස්වාද කරන වාතයක් ඇත්නම් ඒක රූප කොටසයි ඒක වායු කායය. ඊළඟට ශරීරයේ අංගිති කොටසක් ඇත්නම් තද කොටස්, ද්‍රව කොටස් ආදී වශයෙන් දෙතිස් කොටස් කියන දේ මේ කායයක් ඇත්නම් මේක කාය නිසා කාය සංකාර නෙමෙයි. ඉබඳු වන්නා වූ කාය ක්‍රියාත්මක කරනවා නම් යම් හිතකින් හිතක් ගොඩනගලා. අන්නේ හිත හා සම්බන්ධ වන චේතනාව සම්බන්ධ දෙයක් තමයි කාය සංකාරය. එයා ආසාවක පස්සාසියෝ කාය සංකාරයි කිව්වනම් අද අපි ආසාවක පස්සාසිය කියන වාතයේට කාය සංකාර කිව්වද සාරීණී පින්නන ධර්මයේ වෙනස් එකක් වෙන්නා. කාය සංකාර නෙමෙයි කිව්වනම් ආසාවක පස්සාස කාය සංකාර නෙමෙයි. නෑ කාය සංකාර වෙනම හොයාගන්නත් ඕන. අපි කාය සංකාර සංසිඳවන්නත් ඕන. නෑ කාය සංකාර සංසිඳවන්න වෙන්නේ ඇයි? දැනගත යුතු කාරණයක් තියෙනවා. අපි ළඟ 16ක් නැදිනවනම් මෙහෙටක් එනවනම් මෙන්න මේ වෙහෙතට මුලක් තියෙනවා. මේ වෙහෙත ගොඩනැගිලි කුමක් නිසාද? මොනවා ඇතුළු කරලාද? මෙන්න මේ කාරණේ හොයලා බලන්න. අන්න ඒක තමයි අපිට සංසිඳුවන් යමක් අපි ළඟ තියෙන බව දකින්න. අපි ළඟ ගොඩනැගෙන බව දකින්න. අන්න මේ සංසිඳුවන් වලින් මොකද්ද? අන්න ඒක අපි හොඳට දැනගන්න ඕන සංසිඳුවන් අවස්තියව අපි ළඟ ගොඩනැගෙන. ඉතින් අපි මේ කය කියලා කිව්වහම මේ කය තුල තියෙන්නේ මොනවද? මෙතන කය කීයක සම්පින්දනයක්ද තියෙන්නේ? මේ ටිකට හොයාගන්න අභිධර්මයේ තුල තිබෙන සාමකරණ තුලින් අපි ඇති කරගන්න ඕනේ මේකට අවශ්‍ය කරන්නා වූ කායික ස්වභාවය හොයාගන්න ඕනේ. ඒකජ කය, දීජ කය, ත්‍රිජ කය, චතුජ කය කියලා. මේ කයත් එක්ක සම්බන්ධ වෙන කය සකස් වෙන ක්‍රමයක් තියෙනවා. මේ කය සකස් වෙනකොට මේ මස්ලේ කය සකස් වෙනකොට මේ ලෝකෙකින් මේ ධාතු හතරෙන් හටගත්තු මෞපිය දෙදෙනෙක් එක්වීම නිසා මූල ආරම්භයක් ලැබලා මෞ කරගොන ආහාර වලින් මේ ධාතු හතරක් ඇදිලා නම් ආපෝ තේජෝ වායෝ කටකින් ධාතු හතර ඒව ඇදගෙන ආහාරයේ පෝෂණය තුලින් ඇදගෙන ඊළඟ ගොඩනගෙන කයක් තියෙනවා. මේකට කියනවා චාතුර් මහා භූමිකය. භූමිකය. චාතුර් මහා භූතයයි කියන්නේ හතර මහා භූතයන්ගෙන් හටගත්ත කය කියලා විතර කියනවා. ඉතින් මේකයි ආහාර මොනවද? පාලි වචන කීපයක් හරි නම් පෙන්නනවා මේක අර්ථය විශේෂයෙන් පෙන්නනවා. කබලින් කාආහාරෝ ඉමස්ස කායස්ස ආහාර පච්චේන පච්චේ. මේ කබලින් කාආහාරය කියලා අපි ගන්න මේ ආහාර අරගත්තා. ඒ ගන්න ආහාර මේ කයට ආහාරපත් වෙන තත් වෙනවා. මේ කයට කිවි මේ මස්ලේ කයට. ඒතර මේ කය සමග ආරම්භක අවස්ථාව තවත් කයක් ගැන කියුණා. ඒකජ කය, දීජ කය, ත්‍රිජ කය, චතුජ කය කියලා. අන්න ඒක ටිකක් විග්‍රහ කරලා බලන්න ඕනේ. මොකක්ද මේ සිද්ධ වෙන්නේ? මේ මස්ලේ කයට අමතරව මේක හටක් වෙන තවත් කයක් තියෙනවා. ඒක දැන දැල්ට ගන්න කර්මය කර්ම ශක්තිය. ඒක කියන කර්මජ කය. චක්කු ප්‍රහාද රූපේ, සෝත ප්‍රහාද රූපේ, ගාන ප්‍රහාද රූපේ, ජීව ප්‍රහාද රූපේ, කාය ප්‍රහාද රූපේ. මෙන්න මේ ආකාර ප්‍රහාද රූපයන්ගෙන් හට ගන්නවා කය. මේ හට ගන්න ප්‍රහාද රූපයන්ගෙන් හට ගන්න කය කර්මජ කයක් වෙනවා. කර්මයෙන් ජනිත කරනවා. ඒකේ හිතක් අවත් වෙන්නේ හිතකින් ගොඩනගලා දෙන ශක්තියක් තියෙනවා. අන්න ඒ ශක්තිය මුලින් ඒ ශක්තියෙන් ගොඩනගාගෙන යමක් තියෙනවා රූප නිපදවලා පූර්ණ කර්මජ රූප කර්මයේ හත්තියමයි ඒ රූප නිපදවන්නේ සුද්ධාස්තක කියන උදාසීන් රූප කලාප නිපදවලා ඒවැය සකස් කරලා දෙන්නේ අන්නේ සකස් කරන මූලික කය තමයි මේ පෙද කය කියන්නේ ද්විජ කය කියලා කියන්නේ අන්නේ ආකාරයෙන් කර්ම ඔහොතේ සකස් කරලා ඉතින් නිදහස් කරපු රූපේ මේ විශ්වයේ උතුජ රූප කලාප කියන ආකාරයෙන් විද්‍යාමාන වෙනවා මෙන්න මේවා සම්පීඩනයේ වෙලා අර කර්මජ රූපාකාරයට අනුකූලව හැඩතලයක් හරිනු අධිහිම් කිරණ පද්ධතියක් වශයෙන් පිළිතරනවා මෙන්න මේකට කියනවා මනෝකාය මනෝකාය කියන ලෝකයට කර්මජ කාය මෙන්න මේ කර්මජ කාය හටගත්තාම ප්‍රහාද රූපයන් අති සූක්ෂම වන්නා රූප කලාපයන් හටගනී මෙන්න මේ කයත බාහිර ලෝකයේ තියෙන අධිහිම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේවා අපි හිමු රූපාරාපයන්නේ ස්පර්ශයල වෙන පටන් ගන්නවා මෙන්න මේවා මුල් කරගෙන එතන හට ගන්නවා හිත නීති හට ගන්නවා නේද හිත හට ගන්නවා හිත හට ගත්තහම මේ හිතවල තියෙනා වූ රූප නිපදවන බලයක් තියෙනවා ඒක නේද චිත්තජ රූප මෙන්න මේ චිත්තජ රූප මුල් කරගෙන ඒ අර කියන ආකෘතියේ නැනා කර්මජ රූප කයේ ආකෘතියට අනුකූලව චිත්ත රූප ආකෘතියක් පිළිදෙනවා මෙන්න මේ චිත්ත රූප ආකෘතිය පිළිහිටුවාම ඒක ඇතුළත චිත්තජ කය. දැන් ඍතු විපාක ආදීන් හටගත්ත ව්‍යාප්ත වෙනා වූ රූප කලාපයන් එකතු වෙලා කර්ම බලයෙන් නිපදවන චිත්ත බලයෙන් නිපදවන රූප කලාපයන්ගේ සම්පීඩනයක් වුණාම ත්‍රිජ කායකින් පැටේ. අර ධම්මිය පවා ජීවත් වෙන්නේ ඔන්නෝගේ ත්‍රිජ කායෙන් කියලා අපි තමයි තුන්නා. ත්‍රිජ කාය නිසා කනබුන ආහාරයෙන් ගොඩ විච්ච කයක් නැති නිසා ප්‍රීතිය ආහාරයෙන් ප්‍රීතිය කියන්නේ හිතේ හටගන්න චෛතසිකය අන්නේ පීතිය නැති චෛතසිකේ නිකුත් කරන චිත්තජ රූප මුල් කරගෙන මේ චිත්තජ රූපයන්ගේ සම්පීඩනයේ හටගත්ත සූක්ෂම හැටි තමයි බ්‍රහ්මයා ජීවත් වෙන්නේ බ්‍රහ්ම කය එක. මෙන්න මේ බ්‍රහ්ම කය හටගත්තා වාගේ අපි හටගන්නවා සූක්ෂම කය. දැන් කර්මජ කය මනෝ කය ඊට පස්සේ කර්මයේ හිතේ සම්බන්ධ වෙලා ඉතින් ඒ රූපයන්ගේ හටගත්ත එක මනෝමය කය. මනෝ කයයි මනෝමය කයයි දෙකේ එකතු වෙනවා නේද? මනෝමය කය කියන්නේ චිත්තජ කය. කර්ම බලයෙන් චිත්ත බලයෙන් හටගන්නේවා ඍතු විපාක ආදීට භාජනය වෙන්නා වූ ඒ ක්‍රියාවලියට අනුව වෙන්නේ ඒ සුද්ධාත්මක බව එක් වෙලා මෙකේ සම්බන්ධ වෙන සූක්ෂම කාය tattve සත්‍යය තමයි ගන්ධබ්බය වුනේ ගන්ධබ්බෝද පච්චපට්ඨිතෝ හෝති ආදී වශයෙන් බුද්ධහන් පෙන්නනවා ගන්ධබ්බේ වැඩකට ඇතුල් වෙන්න ඕන පිහිටන්න ඕන ගිහින්න ඒකටයි වැඩ ඇතුලින් මේ මතුවේ කයි ආරම්භය හටගන්නේ මේකට කර්ම කරේ කියන්නේ මේ කර්ම කරයි ඔය කියන්නාව කයයි දෙකේ සම්පීඩනයේ තමයි මේ ජීවත් වෙලා ඉන්න සත්‍යය තුළ තියෙනවා. මක්ලියක ඇතුළේ සත්‍යය තුළ. එහෙනම් මක්ලියක ඇතුළේ සත්‍යය ජීවත් වෙන සත්‍යයමින් බාහිරින් කනගුණ ආහාරී අර බාහිර තියෙන කලජකයි පවත් කරනවා. අර කර්ම බලයයි චිත්ත බලයයි දෙකේ සම්පින්දනේ ක්‍රියාකාරීත්වයෙන් ඒ සමග ගැළපීලා ඒ සමග බැඳිලා හැදිලා තියෙන අර කියන මනෝමය කාය tattve පවතිනවා. එහෙනම් දැන් අපිට ධාර්මයේ දුරු කරගන්න. ඔන්නවල හැම එකම ධාර්මයේ දුරු කරන්න. සංකාර සංසිඳවනවා නම් ඔය හැම එකක්ම යම් 10ක් හටගන්න මුලක වෙලා යන්නේ මුලට හේතු වෙච්ච කාරණේ වෙලා ඒක සංසිඳවන්න ඕන. එහෙනම් මොළයෙන්ද 10ක් හටගන්නේ? මලමිණියට 10ක් හටගන්නේ නැහැ. මලමිණිය කුණු වෙලා යනවා. මේක හිදෙල කෙනෙක්, මේ හැමදෙම කෙනෙක් මලමිණිය තුල නැහැ, විද්‍යාමාන ඉන්නේ. ජීවත් වෙලා ඉන්න කෙනා තුල ඇඟට අමාරුවක් එනකොට, වේගයක් එනකොට ඒක දැනෙනවා. දැන් දැනෙන ස්වභාවයක් තව තියෙන අමතරව අන්නේ දැනෙන ස්වභාවය කොහෙද සම්බන්ධ වෙන්නේ අන්න අර ගන්ධබ්බ කාය කියලා කිව්වොත් නේද අර අන්තරා බලන වචන මොකක්දක් තමක් නෑ අපි ගන්ධබ්බ කියන වචනේ ගන්නවා අරකට තම වෙන්නේ ඔළුවේ කියන කායයට තමයි මේකත් අර වචනේ දෙන්න සද්ද තාර්ථ පටලවාගන්න ඉඳලා ලොකියයි ඉතින් හොඳින් තේරුම් ගන්න ඕනේ මෙන්න මේ විදිහට මේ හබ්බ කාය දකින්න ඕන හබ්බ කාය දකින්න නැතුව නම් සම්පූර්ණවන්න බෑ නෑ හබ්බ කාය තේරුම් ගත්තේ නැත්නම් අපි මොකද සම්පූර්ණවන්නේ මොනවද සම්පීඩවන්න තියෙන්නේ කොහොමද විනිගන්නේ කොහොමද රත් වෙන්නේ කොහොමද මෙහෙට ඉන්නේ මේක අපි දැක්කා නේද ඉන්නේ අපි එහෙනම් මෙන්න මේ කයකට අර ආධ්‍යාත්මිකෝ කියන කයට ආහාර තුනක් තියෙනවා බාහිර කයට ඒක ආහාරයක් තියෙනවා අනේ කබලික ආහාර බාහිර කයට ආහාර වෙනවා එතකොට ඉස්පර්ශ ආහාර විඥාන ආහාර මනෝ සංජේතන ආහාර කියලා ආර්ථික ආධ්‍යාත්මික මනසාව සම්බන්ධ වෙනවා. මනසෙන් නිපදවන්නා වූ යම් සූක්ෂම කයක් ඇද්ද? අන්නේ සූක්ෂම කයට අන්නල මනසින් ගොල්ලගා දෙන ස්පර්ශ ආහාර විඤ්ඤාණ ආහාර මනෝ සංචේතන ආහාර කියන ආහාර තුන ආහාර වෙනවා. එහෙනම් අපිට එක කය සංසිඳුවල බැහැ. අර කය ඔක්කොම සංසිඳුවන්න ඕනේ. ආධ්‍යාත්මික කය සංසිඳුවන්න ඕනේ. බාහිර කය සංසිඳුවන්න ඕනේ. මෙන්න මේ විදිහම සංසිඳනහම තමයි ධාගේ නිදහස් වෙලා සැනසුම ලැබෙන්නේ. අන්නේ එතන තමයි සැනසුම් ගහගතව ඉහාස සුබ වෙන රහිතව ඥාන දුවේ ලැබෙන්නේ. අනිත් ධ්‍යාන දුවේටපත් වෙන්නේ ওই ටිකේ දයගෙන ওই ටික කරන හැටි දැනගන්න ඕනේ. මේක අපි ඉදිරියට බලාපොරොත්තු වෙන කියන එක දැනගෙන මේ එකින් එක කය සකස් වෙන හැටි. ඒ වගේ ධාර්මයේ ගොඩ නැගෙන හැටි. කොහොමද ඒක සකස් වෙන්නේ? හැදිලා තියෙන්නේ කොහොමද? ඒක විස්තර කරගන්න. එකින් එක තේරුම් අරගන්න බලාපොරොත්තු වෙන්න සෑහිලි දෙනා යහපතක් වේවා. ඉත්තාවතා තම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා